ताने बहिता संयोजनं च धर्मसोनाधासि श्रद्धा बुद्धि संपन्न कारणी चतुर्मुखिनी ये तीन श्री नाम धन्य सोदानंदिनी अमा मैं लोचरा बुद्धिजन मोहन से अति गृह अनुकंपा देशना कल सद्धर्म विदक्षो निक्रांत इन सह हम दिनाम तमंगी सित ने कर्मन वल दुवन तिनु दी भूम भूम नाविं श्रद्धाविं ने अवस्था विदिनी धर्म सोने क्रमितो तिनु तिने अनंत संसार जी पूर्ण तम लोकरा बुद्धिदान महंसे लोके पहले भी करती ये बुद्धि शासन वाले अपित मनुष्य वाले इन करती ये अस्मित्तो अगे कम्मित्तो अगे ये धर्म में नुपले पुनिता नुहासे पुनिता इन मुतने था उन्हों की हमो में दुख भाग तो सासरे ये नहीं है तो दुवनों से धरना මේ ඊමේත් දුවන සරසන සංසාර ගමනේ කවදා හරි දවසක අපිට නිමා කරගන්න පුළුවන් වෙන්නේ මේ අමාමේන බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දේශනා කළ සද්ධර්මය අවබෝධ කරගැනීම. ඒ නිසා මේ අවස්ථාවේදී හැම දිනම බොහෝම සදහසිතට මේ දේශනාව හොඳින් සවන් දෙන්න ඕනේ. විශේෂයෙන් අද දවසේදී අන් දේශනාව සඳහා මාතෘකා කළ බොහෝ වටිනා සූත්‍රයක් වර්තමානයේදී අපේ අනවබෝධය නිසාද සමහර විටක විතර්කගත චින්තනයකින් අපි අදටම ලබාගෙන ඉන්නවා මම අනාගාමී ඵලයට පත් වෙලා ඉන්නවා මම අත්පත්තියට පත්වෙලා ඉන්නවා සෝවාන් ඵලයට පත්වෙලා ඉන්නවා වගේ අදහස් ඇති වෙන්න පුළුවන් කියලා තියෙන්න පුළුවන්. නමුත් ඒ කිසිදු අදහස් තිබුණත් අපිට අපිවම නැහැලා අපේ ජීවිතයේ තුළින්ම අපේ කුමන තැනකද තාම ඉන්නේ කියන එක තේරුම් කරගන්නට මේ දේශනාව අපිට ගොඩාක් අවශ්‍යයි. ඒ වගේම මේ කාම භූමියෙන් එතර වෙනවා නම් ඒ එතර ඉන්න කුමන මනසක් හදාගෙනද කුමන මානසික මට්ටමකට පත් වෙනවද කියන කාරණාවත් කාම භූමිය ඉක්මවා ගියා අනාගාමී ආදී ඵලයට පත් වෙච්ච කෙනෙකුගේ මානසික මට්ටම ජීවිත වටපිටාව කෙබඳුද කියන කාරණාවත් අපි තුලින්ම දැකගන්න අපිට මේ ධම්ම පරියාය වහන්නවා. ඒ වගේම මේ විදිහට හිත පදලා මේ විදිහට නොමින් බලලා අපිට මේ රූපේ ඉක්මවා ගන්න පුළුවන් කාම භූමියේ ඉක්මවා ගන්න පුළුවන් කියන අවබෝධය ඇතුව ඊට අනුව යෙදලා මේ දුක්ඛ භූමිය කාම භූමියට කියන තව නමක් තියෙනවා දුක්ඛ භූමිය කියලා. මොකද යම් තාක් සතර අපායක් තියෙනවා නම් ඒ කාම ලෝකෙ නිසා බ්‍රහ්ම ලෝක ආදී හෙළදිවි ලෝකවල නැහැ. යම් තාක් ජරා මරණ ප්‍රකට දුකක් තියෙනවා නම් ඒ කාම භූමියේ මිසක ඒ තිහෙද භූමිය වල නැහැ. ඒ නිසා දුක් සහගත විපාක තියෙන දුක්ඛ භූමිය කියලා කියනවා මේ කාම භූමියට. මේ දුක්ඛ භූමිය ඉක්මවා ගන්න පුළුවන් කෙබඳු මානසික මට්ටමක් තියෙන කෙනාට දේශනා පිළිත හසුරුවන්ට ඕන කොහොමද ඉපෑසියුම් කෙසේ ධර්මයේ සඳහා පරිශ්‍රණය කළ යුතුද පරිහරණය කළ යුතුද කියන අවබෝධය මේ තුළින් අපිට ලැබෙනවා. ඉතින් බොහෝම වටිනා කාරණා රාශියක් ගැටලා තියෙන මේ සූත්‍රය ඒකත් වඩා විශේෂ තැනක් ගැනෙනවා අපේ ශාසනයේ මේ සූත්‍රයට. මේ සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ තෘතිය ඛණ්ඩයේ සමචිත්ත පරියාය වර්ගය. සමචිත්ත වර්ගයේ සමචිත්ත පරියාය කියන සූත්‍රය. මේ සූත්‍රයේ භාගවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ ඉන්න කාලෙදී ධම්මචිනී සරියුත් මහා ස්වාමීන් වහන්සේ පූර්වාරාම නිකාය මහත්පාසාදී වෙන පූර්වාරාමයේ දේශනා කළේ. තුමෙතුනේ මේ බුද්ධ ශාසනවල කියනවා මහා සම්නිපාත ජන සම්නිපාත කීපයක්. ඒකෙන් මතක් කළේ දැන් ධම්මචික්ක පවත්තන සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දවසේදී මහා විශාල ශ්‍රාවක සම්නිපාතයක් වුණා. කිර ලක්ෂ ගණන් සත්‍යය අධිකම ලැබුවා. ඒ වගේම රාහුලෝවාද සූත්‍රයේ මහා සමයෝගී සූත්‍ර වලදී අධිකම ලාභී සත්‍යය ගණනින් අහම් කියයි කියනවා. මිනිස්සු විතරක් නෙමෙයි දිව්‍ය බ්‍රහ්මා ආදී සියලුම සත්‍යෝ දිහා බලලා. සම බුදුරජාණන් වහන්සේ නමකගෙන ශාසන බල එක ශ්‍රාවක සම්නිපාතයක් කියනවා. එකමක ශ්‍රාවක සම්නිපාතයේ හැම බුදුරජාණන් වහන්සේ නමකගෙන ශාසනයක දෙනවා. ඒ හැම ශාසනයකම ප්‍රඥාවේ නගතංකත් දකුණත් සෞ ධම්ම සේනාධිපති මහන්සේ තමයි ඒ දේශනාව කරන්නේ. එතකොට ඒ ශ්‍රාවක සම්නිපාතයේ ශ්‍රාවක මහන්සේ නමකගෙන ධර්මය අහල අසංකීය කරන සත්‍ය නිදන් දේශනාව. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී ඒ දේශනාව සිද්ධ වුණා. පින්වතුනි ඒක කලේ සරියුත් මහරහතන් වහන්සේ පූර්වාරාමයේදලා අන්නේ දේශනාව තමයි පින්වතුනි අද මම මේ මාතෘකා කළේ. ඒ දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රය. මේ සමචිත්ත පරියාය සූත්‍රය තමයි ශාවකෙක්ම ශාවක සම්නිපාතේ. ඒ කියන්නේ ශාවකෙන් වහන්සේ නමකගෙන් ධර්මයක් අහලා අසංකීය ගණන් සත්‍ය එකවර කෙලසුන්ගෙන් මිදුණු අධිකන ලැබපු සූත්‍රය. ඒකම ශාවක සම්නිපාතයක් තමයි ශාවකෙන්ට කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය සරිත් මහ රහතන් වහන්සේ කළේ. මේ වගේ සම බුද්ධ ශාසනයකම මේ එක් ශ්‍රාවක සම්ප්‍රදායක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒ සූත්‍රය විස්තර කරලා විග්‍රහ කරලා බලමු. මේ සූත්‍රයේදී සරියුත් මහ රහතන් වහන්සේ ඒ වටේ රහිත භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. අජ්ජත් සංයෝජනං කාවසෝ කුක්කලං දේශිස්සාමි බහිද්ධා සංයෝජනං අනත්ති මහණෙනි, මම ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයා බාහිර සංයෝජන ඇති පුද්ගලයා දේශනා කරනවා. මනාකුට මෙහි කරන්ට නුවණින් මහන්ත මනාකුට මෙහි කරන්ට හොඳට ආහන්ත අනාකුත මෙහි කරන්ට කියලා දේශනාව ආරම්භ කළා. මේ දේශනාවේදී තමයි අසංකීය ගණනක් සත්‍යෝ අධිකම ලැබුවේ. එතකොට මේ එක් දේශනාවක් තුළින් සෝවාන් සතරගාමී අනාගාමී මාර්ගයක් කියන මාර්ගඵල මේක පත්‍යච්ච සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න බැරි නම් එක්කෙට සාර්ථක වෙච්ච මේ දේශනාව තුළ බොහෝම වටිනා අර්ථයක් ගැඹිලා තියෙන තෝනි හඳුනා තියෙන තෝනි. ඒ අර්ථ කුමක්ද කියලා අපිට හැකි ප්‍රමාණයකින් අපි සම්මර්ශනය කරලා ගවේෂණය කරලා බලමු. එතනදී සරියුත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඇතනි අජ්ජත් සංයෝජන ඇති පුද්ගලයා කියන්නේ කාටද? අජ්ජත් සංයෝජන ඇති පුද්ගලයාගේ ස්වභාවය මොකක්ද කියලා. එන්නනවා සාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවරව ආචාර ගෝචරයන්ගේ යුක්තව ස්වල්ප මාත්‍ර වර්ගට බය දක්වමින් ශික්ෂාවන් ගැඩිවගෙන ඉක්මෙනවා. යම් සමාධියාදී ප්‍රතිපත්ති කැසෙනවා. මේ වගේ ගුණධර්මයක පිහිටන මෙතන චිත්තය කිසියම් දේවලෝකෙක ඉපදෙනවා. ඒ දේවලෝකෙක ඉපදිලා නැවත යම්කිසි කෙනෙක් මේ මනුස්ස ලෝකෙට කාම භූමියට එනවා, මෙන්න මෙයා ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයෙක් කියලා කියනවා. බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියන්නේ කවුද? ඒකදී සරි ආශාම් මහසී උත්තර කරනවා. අරගේ වාතිමොක්ෂ සීලෙන් සංවරව ආචාර ගෝචරයන්ගෙන් යුක්තව ස්වල්ප මාතෘ වර්ගක බය දක්වන ශික්ෂාවන් ගැටලකින් හික්මෙනවා. හික්මිලා කිසියම් වූ සාන්තිකරෝ ප්‍රණීත වූ චේතු මුක්තියක් උපදවා ගන්නවා. ඒ සාන්ත වූ ප්‍රණීතතර වූ චේතු මුක්තියක් උපදවාගෙන මේ චිත්තවල දිවි ලෝකේ යනවා, භව ලෝකේ යනවා. ගිහිල්ලා මේ චිත්තවල නැවත මේ ලෝකෙට එන්නේ නැහැ. අනාගතන ආගාමී නැවත එන්නේ නැහැ. නැවත මේ ලෝකෙට නැවත කප්පිටපත් වෙනවා. මෙන්න මෙයාට කියනවා බාහිර සංයෝජනක පුද්ගලයා කියලා. එතකොට මේ සූත්‍රයේ බොහොම කෙටියෙන් තියෙනවා. යම්කිසි ශික්ෂාවක් පූර්ණේ කරන ඉඳලා කිසියම් දේවලෝකයක ඉපදිලා නැවත මේ ලෝකෙට එන කෙනා ආධ්‍යාත්මික සංයෝජන උපුද්දේ කිසියම් ප්‍රතිපත්ති පූර්ණේක ඉඳලා දිව්‍යලෝකෙ ඉපදිලා ඒ නැවත මෙලොවට නොදෙකත්තටපත් වෙනවා නම් බාහිර සංයෝජනක පුද්ගලය කියන මේ කාරණාවයි සරිත් මහරහතන් වහන්සේ දුන්නා. පිටුනේ ඔය කිකේ බොහෝම වටිනා ධර්මතාවයක් තියෙනතෝම ඔය මත්තම ඔය ටික අපි කවුරුත් සාමාන්‍යයෙන් ගන්නවා. ඕක කියලා ගන්නවා. අපි කවුරුත් ගන්නවා යම් කිසි කෙනෙක් බණ භාවනා කරලා කිසියම් දේවනිකායක උපද නැවත මේ ලෝකෙට එන සංයෝජනය ඇතිතා එයාට අනාගාමි කියන්නේ. එයාට කියන්නේ ආගාමි කියලා. ඌරම් භාග්‍ය සංයෝජන එයාට දිනසාටන සංයෝජන තියෙන කියලා අපි ගන්නවා. කිසියම් කෙනෙක් යම් සංයෝජනයක් තියෙනවා නම් දුරු කරලා නැවත මේ ලෝකෙටපත් නොවන පැත්තටපත් වෙන කෙනා නා ආගාමි නැවතෙන්නේ නැහැ, අනාගාමි කියලා අපි ගන්නවා. දැන් අපි බලන්නට ඕනේ කුමන ධර්මයක් නිසාද අද්දත්ත සංයෝජන වුනේ? කුමන ධර්මයක් විද්ධිමාන වෙලද බහිද්ධා සංයෝජන වුනේ? අද්දත්ත සංයෝජන තියෙන පුද්ගලයන් මහාට එනවා නම් මොන විදිහේ පැවැත්මකටද අද්දත්ත සංයෝජන කියන්නේ කියන කාරණාව අපි දන්නවා. මේ මත්තම දුරු නොවුනොත් අපි තාම නිරෝධාභෝ විහායයි කියලා තමයි අපිට හොයාගන්න පුළුවන්. බාහිර සංයෝජන කියන්නේ කොහොමද, මොන වගේ ස්ථින්ද, ඒක කොහොමද අපේ ජීවිතේ හොයාගන්නේ කියලා අපි දැනගත්තාම අපිට තේරෙනවා එහෙනම් අපි ගාව ආධ්‍යාත්මික සංයෝජන නෑ, අපි ගාව තියෙන බාහිර සංයෝජන. එහෙනම් අපි ආපහු මේ ලෝකෙට එන්නේ නෑ කියලා අපිට අපිම දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ ආධ්‍යාත්මික සංයෝජන බාහිර සංයෝජනත් කියන සංයෝජන දෙකම ඇති උනේ ඇති වෙන්නේ කොහොමද කියලා අර්ථ වශයෙන් අපි නුවණින් දකින්නට ඕනේ. මම මුලින් මතක් කළා අර ටික දෙලවම කිසිම වෙලාවක පාළියතුල අර්ථය දකින්නට කොහොමද? අර්ථයේ කියන්නේ මොකදලායේම අපිට අපේ ජීවිතය අනුරලා ජීවිතය තුළින් වශයෙන් වෙන ධර්මතා ටිකක්. එතකොට ආධ්‍යාත්ම සංයෝජන කියන්නේ මෙන්න මෙබඳු මානසික මට්ටමක් පවත්වන කෙනාටයි. බාහිර සංයෝජන කියලා කියන්නේ මෙබඳු මානසික මට්ටමක් පවත්වන කෙනාටයි කියලා අපි අපේ ජීවිතයෙන් දැනගන්න ඕනේ. අපි අපේ ජීවිතයෙන් දැනගන්න ඕනේ. අපි ඒ විදිහට අපේ ජීවිතයෙන් දැනගත්තාම අපේ ජීවිතයෙන් දැනගත්තාම අපිට පුළුවන් දැන දැක මේ ප්‍රතිපදාවල කියන්නට තාම මේ මට්ටමට ඇවිල්ලා නැහැ, තාම මේ කෙලෙස් ගියේ නැහැ, තාම මේ දුක් භූමියේ ඉතරගෙන නැහැ කියලා අපිට නොරවතුන මනසක් හදා ගන්න පුළුවන්. නොරවතුන කියන්න පුළුවන්. අපි දැන් ටිකක් විස්තර කරලා බලමු. අජ්ජත් සංයෝජන කියලා කියන්නේ ඇයි? අජ්ජත් සංයෝජන ඇති පුද්ගලයා උනේ කොහොමද? මේකට මතක් කරන්නේ අජ්ජත් සංයෝජන ඇති පුද්ගලයා කියලා කියන්නේ නැවත මේ ලෝකෙට එන කෙනා. කාම භූමිය අසුරු කළ කෙනා, දුක්ඛ භූමියෙන් කාම නොමිදුණු කෙනා. එහෙනම් එයා අජ්ජත් සංයෝජන කියන්නේ ඇයි කියන කාරණාව බලමු. මෙන්න මෙතනදී හොඳට බලන්න මේ අජ්ජත් සංයෝජන ඇති පුද්ගලයාගේ ස්වභාවය තමයි හැම වෙලාවෙම කෙනෙක් ගොනුලා තියෙන්නේ මේ ආධ්‍යාත්මික නැත්නම් සවිඥානික කබලින්කාහාරයෙන් හැදුණු මේ කය වටයි. මේ කබලින්කාහාරයෙන් හැදුණු කයට අනුවයි හැම සංයෝජනයක්ම තීරණය වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මික සංයෝජන කියලා කිව්වේ ඒ නිසයි. අපි මෙහෙම බලමු. යම් කිසි විදිහකදී ඇහෙන් රූපයක් බලනවා කියලා හිතන්න. ඇහෙන් රූපයක් බලන හැම තැනකම මමයි බලන්නේ කියන හැඟීම තියෙනවා. මේ කයට මනලයි අපි කියන රූපෙට තීරණය කරන්නේ. ඒක අපි සමහර විටක ගන්නෙ නැති. නමුත් බොහොම සියුම් අපි හැම වෙලාවෙම බාහිර රූපයක ගනුදෙනු කරන්නේ ආධ්‍යාත්මික කයට මනලයි. අපි මෙහෙම කිව්වොත් උපමාවකින් අපි ගිරියෙන් කිසියම් පොඩි දරුවෙක් ගියොත් අපි සැරකල්ල දැනල මිසෙනවලම මහත් වෙනවා කියන සැරකල්ල බයිට් පුළුවන් දැනලා කතා කරන්න පුළුවන්. නැත්නම් මහා ගරුකරුවක් නැතුවයි ඒ තේම ළඟයි එක කටයුතු කරන්නේ. අපිට වඩා දැකී සිටි ගුරුවරු කවුරු හරි දැක්කොත් දැකපු ගාම අපි නැගිටලා බොහෝම ගෞරව කරනවා. හොඳට බලන්න ඇහැට පෙනුණු පමණකින් අපි නැමල තියෙනවා මේ රූපෙට සාපේක්ෂව මේ මම මෙයා මතවම පොඩි කෙනෙක්. මෙයාට සරකලාට බැන්නට කමක් නැහැ කියන එක තියෙනවා. අපි අපේ රූපෙට නැමලයි ගෞරව කරලා තියෙන්නේ මතවම බොහොම වැඩිම උතුමේ මේ මගේ ගුරුවරේ මම ගෞරව කළ යුතුයි කියලා ඒ විස්තර ටික නැති වුණාට අර වචන ටිකේදී ඔක්කොම ටික තියෙනවා. එතකොට ඇහෙන් රූපයක් අපි දැක්කොත් ඇහෙන් රූපයක් දැක්කත් සංයෝජනේ තියෙන්නේ ආධ්‍යාත්මිකයට. එතකොට කන ශබ්දයක් අහුනොත් කන ශබ්දයක් අහුනොත් කිමතුන බාහ්‍ය කෙනෙක් නම් ඒ ශබ්දයේ නරක දෙයක් නම් අපි තරහවගෙන කුපිතරගෙන කුපිතෙලා ආපහු බලනවා. අපිට වඩා බලවත් කෙනෙක් නම් තරහවගෙන කුපිතෙලා අපි බලන්නේ නැහැ. අපේ ඉවසීම තුළ අපි යම් වචනයක් කියන එක තුළ අපි දැනලා තියෙනවා මේ ශබ්දයට මේ මම මේ මට්ටමයි මේ ශබ්දයේ ඇති කරන දැනත්ත පුද්ගලය නියමක් තමයි කියලා මම කියනවා. අනේ හැම සබ්දයක්ම අපි තීරණය කළ තියෙන්නේ ආධ්‍යාත්මික සංයෝජන වලට අනුව. ඒ වගේම නාසයට ගන්ධයක් තියෙන. දිවට රසක් තියෙන. ඔය දැන් එක පරිවාරයකින් ඊට පස්සේ විශේෂ එක විදිහකට මම ඔය ආධ්‍යාත්මික ස්වභාවයෙන් ඒක තොලේ සුවිශේෂී ලක්ෂණය තමයි. ඇහැට දෙනෙ මේ රූපය කිමතු හොඳට දන්නවා. රූපායතනය කියන එක කෙලිසුන්ගේ මිශ්‍ර නොවුණු අමිශ්‍ර වෙච්ච මානසික මට්ටමක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ විදිහටම ඔබලු ස්කන්ධ ටික බලන්න ගියෝ ඔබලන්ට තේරෙයි භාග්‍යතුන් වහන්සේ උගන්වයි පිටකේ තියෙයි මහණෙනි රූපේ කියන්නේ බාහිරයි කියලා. සබ්දේ කියන්නේ බාහිරයි. ගන්ධේ කියන්නේ බාහිරයි. රසේ කියන්නේ බාහිරයි. ස්පර්ශේ කියන්නේ බාහිරයි. ධර්මාරමණය කියන්නේ බාහිරයි. බාහිර ආලම්භනයි කියලා කියන්නේ. ඒක කිසිම උනාවක ආධ්‍යාත්මික නෑ. ආධ්‍යාත්මික ආයතනයට ගෝචර වෙන බාහිර ධර්ම කියලා කියන්නේ. ඒවා ගෝචර රූප. ඒක කිසිම උනාවක ආධ්‍යාත්මික නෑ. මෙන්න මෙහිම කියන ධර්මතාවයක ආධ්‍යාත්මික සංයෝජන කියනවා කියන හඳුනගත තියෙන ප්‍රධාන ලක්ෂණය මම ඉස්සෙල්ල කියපු පරිවායන තේරුම් ගන්න දිවමත ප්‍රධාන ලක්ෂණය තමයි ඇහෙට පෙනෙන රූපයේ කොටස් දෙකකට බෙදාගෙන ආධ්‍යාත්මික රූපෙකුත් දකින්න බාහිර රූපෙකුත් දකින්න පුළුවන් එකම රූප ආයතනය ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකට බෙදා ගන්න බෙදාගෙන අසුර කරනවා බාහිරයි කියලා දෙයකට ගනුදෙනු කරන්නේ ආධ්‍යාත්මිකයට පමණයි නමුත් ඒක යාගන්නේ නමුත් ඒ බාහිර රූප ආයතනයම ආධ්‍යාත්මිකව බෙදාගෙන තියෙනවා ඔක තමයි ප්‍රධාන ලක්ෂණය ආධ්‍යාත්මික සංයෝජන කියලා පුද්ගලයා ඒකෙන් අපි හටත් කළේ ඇහෙට පෙනෙන රූපය ගන්න අපි මෙහෙම බාහිර රූපයක් බලුවාම ඒක පේනවා ගහක් කොළක් දිහා බලුවාම ඒක බාහිරයි කියනවා. තමන්ගේම ශරීරය දිහා බලුවොත් ඒක තමන්ට ගැටෙන්නේ මොකද්ද? මේ රූපය ආධ්‍යාත්මිකයි. මේ ඇහෙට පෙනෙන රූපය ආධ්‍යාත්මිකයි. මේක මගේ කියනවා. එකම රූප ආයතනය තුල බාහිර ආධ්‍යාත්මික කියලා කොටස් දෙකක් හම්බ වෙයි. මේ ආධ්‍යාත්මික සංයෝජන පුද්ගලයාගේ ලක්ෂණය. එයාට එකම රූප ආයතනේ බාහිරයි බාහිර විච රූප ආයතනේ ආධ්‍යාත්මික රූපයක් හම්බ වෙයි. එතකොට ඒ විතරක් නෙමෙයි බාහිරයි කියලා හම්බ වෙන රූපෙට කටයුතු කරලා තියෙන්නේ කිරලනනලා තියෙන්නේ ආධ්‍යාත්මිකයට සාපේක්ෂවයි කියලා ඉස්සින්ලාම කියපු න්‍යායෙන් බලන්න. ඊට පස්සේ සද්දේ ගත්තාම සිංහතුන් සද්දේ බාහිරමයි කිසිම විලාවක සබ්දී ආධ්‍යාත්මික නැහැ. මේ ආධ්‍යාත්මික සංයෝජන ලක්ෂණය තමයි ඒ කෙලෙසේ ලක්ෂණය තමයි බාහිර සද්දේ දෙකට බෙදා ගන්නවා. ආධ්‍යාත්මික සද්දේ කියන එක කතා කරන ඒ කියන්නේ මේ කතා කරනකොට මේ සද්දේ මගේ. මේ සද්දේ ආධ්‍යාත්මිකයි. මේක ඇතුළත තමන්ගේ. අනිත් සද්දේ අනුන් අනිත් සද්දේ අනිත් දේවල් වල බාහිරයි කියලා සද්දේ දෙකට බෙදාගෙන ආධ්‍යාත්මික සද්දයක් අහන්න පුළුවන් කම ඇති. කොහොම ආධ්‍යාත්මික සංයෝජන කිව්වේ යා ඒ ආධ්‍යාත්මික රූප සද්දයක් හම්බ වෙන යනි සංයෝජන ලක්ෂණය. එහෙම රූප සද්දයක් නැහැ රූපයේ බාහිරම සද්දේ බාහිරම. නමුත් ඒ ආධ්‍යාත්මික සංයෝජනය කියලා කිව්වේ බාහිර රූපේ බාහිරයි කියලා ප්‍රත්‍යක්ෂ නැතිකම නිසා කිසිම නොදන්නාකම නිසා බාහිර රූපය ඇතුලේ ආධ්‍යාත්මික රූපයක් දකින්නවා. ආධ්‍යාත්මික රූපයක් ලෑත හම්බ වෙනවා. බාහිර සද්දය ඇතුලේ ආධ්‍යාත්මික සද්දයක් හම්බ වෙනවා. තමා කෙරෙහි තමාගේ සද්දයක් හම්බ වෙනවා. ඔන්න ඒක තමයි යගේ ලක්ෂණය. ගන්ධය ඊට පස්සේ බාහිරයි. ගන්ධය දෙකට බෙදා ගන්නවා. තමන්ගේ ගන්ධය සහ අංගේ බන්ධය කියලා ආධ්‍යාත්මික බන්ධයක් කියන තමන්ගේ ශරීරයෙන් ඇතුළේ බන්ධයක් කියනවනම් ඒකට කියනවා ආධ්‍යාත්මික බන්ධය කියලා. බාහිර දේවල් වලින් ඇතුළේ බන්ධයට කියනවා බාහිර බන්ධය කියලා. එතකොට මේ බන්ධය දෙකට බෙදා ගන්නකොට මේ බන්ධය දෙකට බෙදලා තියෙන තියෙන්නේ සංයෝජන ලක්ෂණ. ගන්ධ රූපේ බාහිරයි එක් ආයාභ්‍යාතික බාහිර දෙකක දෙදන්න බෑ. ආය ඒ බාහිර රූප ආයතන ආධ්‍යාත්මික බාහිර දෙකට ගෙන්නේ නෑ. දෙකට කරලා පින්නන කෙලෙසේතයි ආධ්‍යාත්මික කෙලෙස කියන්නේ සංයෝජනයේ කියන්නේ. එතකොට රස රූපයක් තියෙනවා. රස රූපේ බාහිරමයි ඒ බාහිර රස රූපේ ආධ්‍යාත්මික රස බාහිර කියලා දෙකට බෙදාගෙන තියෙනවා. තමාගේ ශරීරයේ නිසා තියෙන ලුණු රහ වගේ මගේ මුචින වගේ මත්තම කිනාරි ආධ්‍යාත්මික රසයකට දැනෙනවා. බාහිර රසයකට දැනෙනවා. එකම රස රූපය මේ සංවේදනයේ ලක්ෂණය තමයි ආධ්‍යාත්මික පැත්තක් දකිනවා. ඊට පස්සේ පොට්ටබ්බයක් තියෙනවා. පොට්ටබ්බේ කියන එක ඇයට ස්පර්ශ වෙන දේවල් බාහිරමයි. නමුත් බාහිර දේවල් වල ආධ්‍යාත්මික පොට්ටබ්බයක් දකිනවා. තමන්ගේ අතින්ම තමන්ගේ අත පිළිමදිනකොට ඉන්නේ හැපෙනකොට ඒක දකිනවා ආධ්‍යාත්මික පුට්ටබ්බය හැටියට. බාහිර දේවල් දකිනවා බාහිර පුට්ටබ්බය හැටියට. එකම පුට්ටබ්බ රූපය දෙකට බෙදාගෙන ආධ්‍යාත්මික පුට්ටබ්බයක් දකිනවා බාහිර පුට්ටබ්බයක් දකිනවා. හිතට දෙන ධර්ම ආරම්භන දෙකට බෙදා ගන්නවා. තමන්ව සිහි වෙනවා එතකොට ආධ්‍යාත්මිකයි. බාහිර දේවල් සිහි වෙනවා එතකොට බාහිරයි. දැන් හොඳට බලන්න තුනේ ධර්මයේ විපරිත නොවන මනසකින් බැලුවාම ධර්මයේ තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මෙන්න මේ ටික බාහිර ආයතනමයි. බාහිරයි එබඳු ආයතන ටික නිසා සංයෝජනී ලක්ෂණය තමයි ආධ්‍යාත්මික පැත්තක් හඳුනනවා. මෙන්න මේ ආධ්‍යාත්මික ලක්ෂණය හැම වෙලාවෙම තියෙන කබලින්ක ආහාරය මුල් කරගෙන. එතකොට තමන්ට හොඳට බලන්න පුළුවන්, හොඳට දකින්න පුළුවන් ඕනම් භාගීය සංයෝජන තියෙන දුක්ඛ භූමිය ඉක්මවල නැති මානසික ලක්ෂණ තමයි හැම වෙලාවෙම ආධ්‍යාත්මික යමක් හම්බ වෙයි. ඒ කියන්නේ රූප ආයතනේ ඔබට දෙකට බෙදিলা තේමකන් ආධ්‍යාත්මික රූපිකුත් බාහිර රූපිකුත් දෙදෙන තාක් ඔබ ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයෙක් බව හොඳට තේරුම් ගන්නට. අමංග සද්දේ කියලා සද්දේ ආධ්‍යාත්මික බාහිර දෙකට හම්බ වෙන තාක් තමන්ගේ සංදේ අනුන්ගේ සංදේ, තමන්ගේ රස අනුන්ගේ රස, තමන්ගේ ස්පර්ශය අනුන්ගේ ස්පර්ශය, තමන් ගැන සිහිවීම අනුන් ගැන සිහිවීම කියලා දෙකොටසකට හම්බ වෙන හැම තැනකදීම දැනගෙන තමන් ගාව තාම ආධ්‍යාත්මික සංයෝජන දුරුවෙ නැහැ කියලා. සිංහතුන් අහල ඇති ධර්මයේ සඳහන් වෙනවා රූපයේ පිටසින් දැනගත්ත අනාගාම ඵලයට පත් වෙන්න පුළුවන් කියලා. භාග්‍යතුන් වහන්සේද පෙන්වා වදාලා කබලින්කාහාරයේ පිළිසිඳ දැනගත්ත නම් සංයෝජනයකින් වෙනම පුද්ගලයෙක් මේ ලෝකෙට එනන් ඔහුට ඒ සංයෝජනේ ඉතුරු වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙනම් මෙතනදී තේරුම් කරගන්නට ඕනේ කිමුතුනි කබලින්කාහාරයේ පිළිසිඳ දකින්නවා නැත්නම් රූපයේ පිළිසිඳ දකින්නවා කියනකොට මෙන්න මේ ආධ්‍යාත්මික සංයෝජන බාහිර සංයෝජන කියන විවේකයේ ඇති වෙන තැන හොඳට නුවණින් බැලිය යුතුයි කියලා. යම් දවසකදී ඔබ රූපේ හොඳට පිරිසිදු දැකලා රූපය කියන එක ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකට බෙදන්න බෑ. බාහිර රූප ටික රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ බාහිර ආයතන ටික දෙකට බෙදන්න බෑ කියන දැනුමට ආවෝ, දෙකට බෙදන්න බැරි දැක්මකට ආවෝ, එහෙනම් එදාට අපිට ආධ්‍යාත්මික සංයෝජන අවසන් වෙන්නේ. එතකොට මේ බාහිර වූ එකම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ටික ආධ්‍යාත්මික ආධ්‍යාත්මික කියලා හසු වෙන තුන්වතුනි ඒ සංයෝජනීය ලක්ෂණය හැටියට දකින්න. කෙලෙස් කියන එක හැම වෙලාවෙම අපිට හම්බ වෙන්නේ එයා කරන කෘත්‍යයකින්. ඒ අය යම් කිසි වැඩක් කරනවා. ඒ වැඩේ දිහා බලලා තමයි අපිට එයාව හඳුනගන්න වෙන්නේ. ආධ්‍යාත්මික සංයෝජනය කියලා අමුතුන් සංයෝජනයක් අපිට දකින්න නැහැ. ඒ සංයෝජනය හඳුනන්න වෙන්නේ මොකක්ද? ආධ්‍යාත්මික කියලා යමක් අපිට ලබා දෙන්නේ. ආධ්‍යාත්මිකය කියලා පැත්තක් අපිට යොමු කරන්න ඇති, අපිට දෙන්න නැහැ. අන්න ඒ ගතියෙන් දැකගන්න, ඒ ගතියෙන් දැනගන්න තමන් ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයෙක් බව. ඒ තා යම් සීලයක, යම් සමාධියක, යම් ප්‍රතිපත්තියක පිහිටලා ඉන්නවා. නමුත් තාම ආධ්‍යාත්මික බාහිර වශයෙන් අරමුණු දෙකට කැරිලා හම්බ වෙන්නේ තිනෙන්නේ. කවුරුත් කිව්වොත් මේ තමන් තමන්ට හොඳට නෑ බලන්න. එහෙනම් ඒ තා තමන් මේ දුක්ඛ භුමිගාම ඉක්මොල නෑ කියන දැක්මකට එන්නේ. එතකොට මේ ආධ්‍යාත්මික සංයෝජනයන්ගේ ලක්ෂණය තමයි කබලින්කාහාවේ යුක්ත මේ රූපය සමුදායම ආධ්‍යාත්මික හැටියට තමන් හිතට පෙන්නනවා. හැම දෙයක්ම කටයුතු කරන්නේ වෙන්නේ ඒ රූපෙට අනුව. කිංගතුන හොඳට බලන්න, ඉතිරිය කියලා පිටිපස්ස කියලා යම අපි කතා කරනවා නම් ඒ මේ කයට සාපේක්ෂව නේද කියලා, මේ කයට සාපේක්ෂව ඉදිරිය කියනවා, මේ කයට සාපේක්ෂව පිටිපස්ස කියනවා. මේ ආධ්‍යාත්මික සංයෝජන කියලා කියන්නේ මේ කබලින්කාහාරී යුක්ත රූපෙට තියලයි නැලලයි මේ බලව තියෙන්නේ. මේ කයට සාපේක්ෂව උඩ දිශාවක් යට දිශාවක් කියලා කියන්නේ. මේ කයට සාපේක්ෂවයි උතුරක් දක්නක් කියන්නේ. තිමුතුන් අපි හිතාගෙන ඉන්නේ දස දිශාවක් තියෙන තැනක, සදිශාවක් තියෙන තැනක, හතර දිශාවක අපි ඉන්නවා කියලා. නමුත් අපි නිසා සතර දිශාවක් විද්‍යමාන වෙලා තියෙනවා කියලා දකින්ද, අපි නිසා දස දිශාවක් විද්‍යමාන වෙලා තියෙනවා කියලා දකින්ද, අපි නිසා මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා කියලා දකින්ද, මෙන්න මේ ආධ්‍යාත්මික සංයෝජනයේ ලක්ෂණය තමයි හැම වෙලාවෙම මේ කබලින්කාහාරින් හැදුණු රූපිත කියලා තමයි හැම සිතින් කිරීමක් කරන්නේ. මම මුලින් මතක් කළා වගේ බාහිරයි කියලා හම්බෙන ටිකටද ප්‍රතිචාර දක්වලා තියෙන ආධ්‍යාත්මික කියන එකට නැඹුරු සාපේක්ෂව. ඒ වගේම බාහිරයි කියපු දෙයක ඉන්න ආධ්‍යාත්මිකයක් දකිනවා. ආධ්‍යාත්මිකයි බාහිරයි කියන දෙකෙන්ම සංයෝජනයේ තියෙන ආධ්‍යාත්මික පැත්තට මෙන්න මේ වගේ මානසික මට්ටමක් තියෙන කෙනාට කියනවා ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයා කියලා. අපේ මනස තුළ අපිටම දකින්න පුළුවන් අපි ගාව විබඳු ධර්මතාවයක් තියෙනවද, අපි ගාව ආධ්‍යාත්මික මානසික මට්ටම ඉක්මනට තියෙන්නේ නැද්ද කියන්නේ කියලා බලන්න පුළුවන්. බලලා තාම අපි සසරෙන් මිදෙන්නේ නැහැ, දුක්ඛ භූමියෙන් මතුවෙන්නේ නැහැ කියලා අපිට හොයාගන්න පුළුවන්. බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියලා කියන්නේ කාටද කියලා ඊට පස්සේ බැරි ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. යම් සීලයක ප්‍රතිපත්තියක පිළිපදලා කිසියම් චේතෝ විමුක්තියක් ඇති කරගෙන ජීවිතයේ කිසිම එතනින් චිත්තවල නැවත මේ ලෝකෙට නොයයි නම් එයා බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියලා. ඒක අපි කවුරුත් දන්නවා කියලා ගහන. කිසියම් ප්‍රතිපත්තියක ඉඳලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ චිත්තවල මෙලොවට නොයන තත්ත්වයට පත්ුනේ ඇයි? එයාට ආධ්‍යාත්මිකයක් නැති වෙච්ච නිසා. එයාට බාහිර සංයෝජනයි තියෙන්නේ. ඒක කොහොමද අපි දකින්නේ? කින්මුතුනි අපි හොබේට දැක්කා මේ රූපායතනයේ කියන එක දෙකට බෙදන්න බෑ කියලා. කිසියම් කෙනෙකුට රූපයේ දිවිසුම දැක්කොත් මේ ඇහත දෙන වර්ණ රූපයේම බාහිර සමායි කියන නුවණ තිබුණොත් ඒ කියන්නේ බාහිරයි කියලා බැලුවා ආධ්‍යාත්මයයි කියලා මම තමන්ගේ අයදී හැදලුවා. එයාට පේනවා නම් මේ දෙකුලම තියෙන්නේ ඇහෙන් දකින එකම වර්ණ රූපය කියලා ඔබට ආධ්‍යාත්මික හයක් දකින්න හම්බෙන්නේ නැති වෙයි. ආධ්‍යාත්මිකයි කියලා බාහිරයි කියලා දකින රූපේ දැක්කහම බාහිරමයි කියලා මේ බාහිර එකම රූපාලිතිනේ දෙවිසින්ද දැක්කෝ ආධ්‍යාත්මික කයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. හොඳට රූපාලිතිනේ ප්‍රකට වුණා. ආධ්‍යාත්මික සංජ්ඤායි බාහිර සංජ්ඤායි කියන දෙකක් හැටියට දකින්න තැන සබ්දය හොඳට පිළිසඳ දැක්කෝ සබ්දය කියන එක බාහිරමයි කියලා දකින්න. ආධ්‍යාත්මික සබ්දයක් හම්බ වෙනුනේ. ගන්ධය කියන එක, රසය කියන එක, ස්පර්ශය කියන එකත් එහෙමයි. හිතට සිහි වෙන ධර්මතාවයත් එහෙමයි. හොඳට පිළිසඳ දැක්කොත් බාහිරයිමයි කියන අවබෝධයක් හම්බ වෙයි. කිමතුනි ඔබට ඔබේ කය අතුරු දහන් දී. ඔබට ඔබේ කය නිම්මකට තියන්න ඉඩ නැති වෙයි. ඒ කියන්නේ ඇයින් බැලුවහම රූපය නම් මේ කයට ප්‍රතිබද්ධ නොවන රූපයකට අපි දේ කිව්වා, ගලක් කිව්වා, ගහක් කිව්වා වගේ ඇහැට පෙනෙන මේ තව රූපයකට අපි මම කියලා හරියට බාහිර වස්තුවකට මම කිව්වා වගේ මේ ඇහැට පෙනෙන රූපයේ වර්ණ රූප මාත්‍රයක් විතරයි ඒ තුල ජීවියක් හෝ පුද්ගලයෙක් හෝ තියෙනවා නෙමෙයි කියන කාරණාව හොඳට තේරුම් ගන්න. ඒ වගේම කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, හිතට දැනෙන ධර්මාරම්මන ටික හොඳට පිළිසින දැක්කොත් ඒකයි රූපයේ පිළිසින දැක්කොත් අනාගාම වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඔබට ආධ්‍යාත්මික පැත්තෙන් හිත මිදෙනවා. මොකද ඒ ධර්මිය බාහිරම මිසක ආධ්‍යාත්මිය කියලා ගන්න බෑ. එහෙම වුණාම තියෙන ලක්ෂණය තමයි ආධ්‍යාත්මික කියන සිහි කරන්න යමක් නෑ. අද ඔබට ඇහක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඔබට ඇහ හම්බුලා තියෙන තැන හොඳට බලන අත ආද්‍ය ඇහ ආධ්‍යාත්මිකයි ඇහක් තියෙන තැනකයි ඉන්නේ. ඇහගෙන අපි හොඳට බැලුවෝ කඩදාසියක පත්‍ර පිටුව පුදුමවත් ඔන්න ඒකයි බාහිර රූපය කියලා පෙන්නේ. අනිත් අස්තකම් නිහඬව ඒක ඇහෙත වෙන රූපයක් කියලා කියනවා. වීඩියෝ කට්ටක් තියෙන අස්තකම් ගමු ඒකත් රූපයක් කියලා කියනවා. හිතට සිහි වෙන අස්තකම් ගමු හිතෙන් නැති කළොත් ඒක බාහිර ධර්මාවචනය කියලා කියනවා. ඔබට ආධ්‍යාත්මික ඇහැ කියලා නිමිත්තක් නැති වෙයි. බාහිර රූප ආයතනයම ප්‍රකට වෙයි. ශබ්ද ආයතනය, ගන්ධ ආයතනය ප්‍රකට වෙයි. සසායතනේ ධම්මායතනේ ප්‍රකට වෙයි. ඒ වගේමයි කිමතුනි සබ්දේ ගැන ඇහෙනකොට සබ්දේ බාහිරමයි. ඒක හිතින් හිතනකොට ඒ සබ්දේ ගැන ධර්මාවන්නයක් තියෙනවා. විපරිත නොවන විදිහට හොඳට සිහි කළොත් ශබ්දයේ කියන එක බාහිරයි කියලා වැටෙනකොට තමන් කියලා පැත්තක් දකින්න නැති වෙයි. ඒ වගේම කන කියන එක අද බලන්න. ඒ වගේම කන කියන එක අද අපිට කන ආධ්‍යාත්මිකින් හම්බ වෙනවා. නමුත් හොඳට බැලුවොත් පතර පිටේ කනක් ඇතුළත තිබුණොත් ඒක ඇහැට පෙනෙන රූපයක්. රූපයේ පිටින් දකින්න තිබුණ රූපයක් ඇතුළේ හම්බ වෙනවා. වර්ණ සතහන. වීඩියෝ මැදින් දැක්කොත් ඒක වර්ණ සතහන. තව කෙනෙක්ගේ කනක් කියලා බලනවා නම් අපිට පෙනෙන්නේ ඇහෙන් දකින්න වෙන්නේ ඇහැට පෙනෙන රූපයක්. වර්ණ රූපයක්. අතගාලා බලනකොට අපිට හම්බ වෙන්නේ කයයි පොට්ටබ්දයි. හිතෙන් දිහිකෙම කිසිම ධර්ම ආරන්නුනේ. ඔබට ඔබේ කන අහෝසිවි. මේ කන හොයන්න බැරි. මේ ධර්ම බොහෝම සූක්ෂම ධර්මයක්. මම මතක් කරන ටික මේ රූපයේ පිටින් දැකන නනාගාම වෙනවා කියන කියන්නේ අන්නේ නිසායි. බාහිර සංයෝජන ඇති පුද්ගලයාගේ ලක්ෂණ තමයි බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්දයක් හම්බ වෙනවා කියන කෙනකින් සමුදෙනු කරනවා. ගනු දෙනු වෙනවා. ආධ්‍යාත්මික අය අතුරු දහම් වෙලා යනවා. මෙහෙම ඇහින් බැලුවාම මම මතක් කළේ හොඳට හිත කියලා බලන බොහොම සියුම් සිද්ධියක්. ඇහැට සාපේක්ෂව මේක රූපයක් නම් පේන්නේ මේ තමන් කියලා බලන අය. බාහිර වස්තුවක් දිහා බලන ඒත් ඇහැට සාපේක්ෂව පෙනෙන රූපයක්. පින්මුතුනේ රූපායතනේ රූපායතනයක්මයි. ඒක කිසිම දවසක ආධ්‍යාත්මික වෙන්නේ නැහැ. ඒ වගේමයි අතට අහුවෙන පොට්ටබ්බය, ඇඟට හැදෙන පොට්ටබ්බය, පොට්ටබ්බය පොට්ටබ්බයමයි. ඒ පොට්ටබ්බය හොඳට පිළිසිඳ දැක්කොත් එක බාහිරමයි. අපිට ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදන්න බැරි අවබෝධයකට ගෙන යනවා මේ රූපේ හොඳට පිළිසින් දැක්කහම. එතකොට අපිට ඉතුරු වෙන්නේ හම්බ වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන ටික විතරයි අපිට හම්බ වෙන්නේ. ඒ ආයතන ඇතුලේ කෙලෙස්යකට නේද දිදුලා ආධ්‍යාත්මිකයක් මෙච්චර කල් හමු වෙලා තියෙන්නේ කියන දැක්මකටයි. ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, නිකා ගන්නවා කියලා හතර ඉරියව්වක් පනවන්න පුළුවන්. හතර ඉරියව්වක් පිනෙන හයක් ඔබට නැති වෙයි. අතුරුදහන් වෙයි. ඇහැට පිනෙන දේ බාහිර වුණොත්, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, ස්පර්ශයට දැනෙන, හිතින් හිතන ස්පර්ශ ආයතන හයට හමු වෙන හැම දෙයක්ම බාහිර වුණොත් සිමුතුන් ආඥාත්මේ දෙයක් ගැන අපි දන්නේ නැහැ. ඇයි? සිමුතුන් පිළිගන්නවද අපිට හම්බ වෙන්නේම ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, හිතට ධර්මාරම්. ඔයින්තර කිසිම දෙයක් නැහැ. කෙලෙසේකටයි මේ පේන රූපයේ, ඇහෙන ශබ්දයේ, දැනෙන ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ, දැනෙන අරමුණු ආධ්‍යාත්මය කියලා දෙකට බෙදුනේ. කෙලෙසේ නැති වුණා, කෙලෙසේ නැති වෙච්ච එකේ ප්‍රතිඵලයක් වුණා ආධ්‍යාත්මික කියන පැත්ත අහෝසීම. එතකොට මෙහෙම ඇහින් දැක්කම මේක රූපයක් කියලා දකිනකොට ඉඳගෙන ඉන්න ඉරියව්වක් Taman තහම්බ වෙන්නේ නැති වෙයි. වර්ණ රූපයෙන් තුමුතුනි කැඩ පොකක් ඇතුලේ ඇන්ජ චිත්‍රයක් එක චිත්‍රයක්මයි. ඒ චිත්‍රයේදී අපි විවහාර කරන්න පුළුවන් පුද්ගලයේ ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා කියලා. නමුත් චිත්‍ර චිත්‍රමනේ, චිත්‍රේ නෑනේ පුද්ගල භාවයක්, චිත්‍රේ නෑනේ පින්මුතුනේ සචේතනික බවක්. ඒ වගේමයි එයාට කිසිම සැකයක් නැහැ. මෙහෙම බැලුවහමත් මේක චිත්‍රයක්මයි. මේ චිත්‍රය තුළ පුද්ගලයෙක් ඉන්නවා හෝ පුද්ගල භාවයක් ඒ තුළ විද්‍යමාන නැහැ කියන එක ගැන කිසිම සැකයක් නැහැ. එතකොට බාහිර සංයෝජන ඇති පුද්ගලයාගේ ලක්ෂණය තමයි තියෙන්නේ මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස පුට්ටබ්බ කියන ධර්මතා ටික හොඳට පිළිසිඳ දැකලා ධර්මායතන හොඳට පිළිසිඳ දැකලා මේම පිළිසිඳ දැකීම නිසාම ආධ්‍යාත්මික කියන කෙලෙසිය අතුරුදහන් වෙලා එතකොට කිනුතුනි මෙන්න මේ පුද්ගලයා කබලින්ක ආහාරයෙන් විදිලා තියෙන්නේ කබලින්ක ආහාරයට නිමිති නෑ කබලින්ක ආහාරයට නැනලා කටයුතු කරන එක නෑ ඒකයි මම කිව්වේ එයාට මේ කාම භූමිය ඇත්තරලා නෑ මේ කාම භූමියේ මිනිස්යන්ට තියෙන සදිසාවන් නෙමෙයි එයාට තියෙන්නේ කාම භූමියේ මිනිස්යන්ට තියෙන සදිසාවන් එයාට නෑ බත දිසාවන් නෑ උදයට නෑ මේ කයට තියලා මම ගති සම්පූර්ණ නැති වෙලා ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළේ ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයා බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියලා මෙන්න මේ පරියායයෙන් එතකොට අපිට බලා ගන්න පුළුවන් තාම අපි තුල තියෙන ආධ්‍යාත්මික සංයෝජනයයි දුක්ඛ භූමියේ ඉක්මල නැහැ කාම භූමියේ තාම ඉන්නේ කියන තියෙන ලක්ෂණය තමයි පින්තුනි එක්ම රූප සත්‍ය කන්ද රස පොට්ටබ්බ කියන ආයතන ටික දෙකට බෙදා ගන්න කෙලෙසේ ඒ රූපවල ඇති අනවබෝධයමයි මෙබඳු කෙලෙසිය ගොඩනගින්න හේතු කෙලෙසේ කුද්ධි තමයි දෙකට කළ තුනේ රූපේ රූපයේ හැටියට සබ්දයේ සබ්දයේ හැටියට පිළිසඳ නොගන්නා කමමයි ආධ්‍යාත්මික සංයෝජන කියන කෙලෙසිය තුටින් හේතු ඒ කෙලෙසිය කුක්කේ තමයි නැවත නැවතත් ආධ්‍යාත්මික පැත්තට පෙන්වන එක. එතකොට ඔබට පුළුවන් නම් රූපයේ පිළිසින් දකින්ද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ බාහිරමයි කියලා හොඳට නිශ්චය කරගන්න පුළුවන් නම් එළඹ සිටින තැනට එනකොට ඕරම් භාග්‍ය සංයෝජනයේ ජුරි ඔබ සංයෝජන ඇති බාහිර සංයෝජන ඇති පුද්ගලයේ කමනක් බවට පත් වෙනවා. එතකොට ආධ්‍යාත්ම සංයෝජන ඔක්කොම අපහැරේ. ඒක මෙහා කියන අධිගමතික අනුක්‍රමයෙන් ශීඝ්‍රයෙන් ඇවිල්ලා තමම් පිටේ සිසුපස මේ බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියන තැනව තබලවගොන ආධ්‍යාත්ම සංයෝජන කියන තැනින් නුදුරයි. එතකොට ඒ සඳහා මේ කිමුදුට කරන්න තියෙන්නේ පුළුවන් නම් දක්ෂ විදිහට මේ රූපයේ පිළිහෙන්න බැහැ. චිවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියත් තෙන්නනවා නම් පින්වතුනි විපරිත නොවි රූපයේ පිළිහෙන්න බැහැ කියලා මේ තුන දෙන්නන්ට දෙන්නේ. මොකද මේ තුල කිසිම විපල්ලාසයක් නැහැ අපිට ඇහෙත පෙනෙන මට්ටම තියෙන්නේ. හොඳට විපරිත නොවි ඉතා සිවි තරුගත විතරුගත ඥානේ තමම්ම තමන්ට කරුණු දක්වලා ඔප්පු කරගන්න ඇහැට පෙනෙන රූපයේ ස්වභාවය බෙදන්න බැරි බව කනට ඇහෙන ශබ්දය බෙදන්න බැරි බව හොඳට රූපය හඳුනගන්න හිත තබන්න ආධ්‍යාත්මික කය කියලා පෙනෙන කොට බාහිර කය කියලා පෙනෙන තැනදී රූප ආයතනයේ කියන්නේ කී ලක්ෂණ තිබු රූප ආයතනය ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන්න මේ වර්ණ සතහන කියන එක ඔබට ඉබේමයි සතර දිශාවට මනින දස දිශාවන්ට මනින සතර ඉදිරියකට මනින කය අහෝ සිවෙන්නේ ඔබට මේ ඕනම් භාගයේ සංයෝජන නැත්තම් නැවත මේ ලෝකෙට එන්න තියෙන සංයෝජන අතහරින්න තියෙන පහසුම පරියායයක් කියලා මට හිතෙනවා ඒකම තමන් තමන්තාවන් කියන්නේ කවුරු මොන විදිහට කිව්වත් ඇහැට පෙනෙන රූපේ දෙකට බෙදලා පේනකම් කනට ඇහෙන ශබ්ද දෙකට බෙදලා පේනකම් ඔබ තාම කාම භූමියවත් ඉක්මල නැහැ ඔබ ඒ රූපේ පිළිසිඳ දකින්නේ මෙහෙමයි කියන පරියාය ඉගෙනගෙන නැත්තම් ඔබ ලෝකෝත්තර මාර්ගයේ ඥාන දර්ශනයකටවත් ඇවිල්ලා නැහැ මෙතෙන්දී කිසිම කෙනෙකුට දෝෂයක් නැහැ මම ධම්මෝපදේශහම කොම්මයි විස්තර කරන්නේ ඒ නිසා මෙන්න මේ සූත්‍ර අනුසාරයෙන් මේ කහමියට තමන්ගේ මූණ බලාගන්න තියෙන කණ්ණාඩියක් වගේ දහම් සැඩපතක් තිබුණේ මේ ධර්මතා ටිකට හිස කියලා තමන්ව මැනගන්න මේ බුද්ධ ශාසනය තුලම ආධ්‍යාත්මික සංයෝජන ඇති ස්වභාවයෙන් නිදිලා සියලු වාසයක් සත්‍යකින් දැකේවා බාහිර සංයෝජන ඇති තත්ත්වයටපත් වෙනා මේ දුක්ඛ භූමියෙන් හෝ මුදිනවා කියලා උත්සාහවත් වෙන්න ඒ සඳහා ඔබ හැමතෙම මේ දේශනාව හේතුවක් පාරමිතාවක් වේවා කියලා කිතාගන්නට ඒකම මතක තියාගන්න ඕනේ මේ ශාසනයේ ඉතාමත්ම වැදගත් දේශනාවක් මේ සූත්‍රය චරිත් මහ ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව අහමද අසංඛ්‍ය ගණක් සත්‍ය අධිකම ලැබුවා එබඳු මේ සූත්‍රය අපේ ජීවිතයට දෙපිටුවහලක් වෙයි අපිටද සතර දුකින් ඈතර වෙන්න හේතුවක් වෙයි ඔබ සමතුද සසර දුකින් ඈතර වෙන්න මේ සූත්‍ර දේශනාවම හේතු උපනිස්සෙන් වේවා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝජයන්